ඊළඟට ප්‍රේමනාත් දොළවත්ත මන්තුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
සුති ගරු සභාපතිතුමනි, මං හිතන්නේ දීර්ඝ වශයෙන් කර්ම කාරණා අද උදේ සිටම නොයෙකුත් කාරණා මේ ගරු සභාවේ ප්‍රකාශයට පත් වුණා. විශේෂයෙන්ම නිමල් පීදිස මැතිතුමා, මං ගරු කරන මන්ත්‍රීවරයෙක්, එතුමා කියපු කාරණා එක බැලුවාම මම විශ්වාස කරනවා අපි මේ වන විට අපේ රටේ ජනාධිපතිතුමා යම් ආකාරයකින් ලෝකයේ බලවත් රාජ්‍යයන් හමුවේ තවත් ඍජුව තමන්ගේ මතය ප්‍රකාශ කරන තත්ත්වයක් අපි දකිනවා. අපි ඒකට සතුටු වෙනවා. මම UN assembly එකට සහභාගී වූ අවස්ථාවේ මම දැක්කා සසකාව පරිශ්‍රයේදී එතුමා තමත් පැහැදිලිව තමගේ ස්ථාවරය සම්බන්ධයෙන් ප්‍රකාශ කළා. ඊට පස්සේ මම ජනමාධ්‍ය තුල දැක්කා ජපානයේදී එතුමා බටහිර ප්‍රබල රාජ්‍යයන්ට ඉල්ලීමක් කරා, කරුණා කරලා බලවත් රාජ්‍යයන්ගේ පැත්තක් ගන්න අපිට බල කරන්න එපා කියලා. ඉන් අනතුරුව මේ ඊයේ පෙරේදා එතුමා ජර්මනියේදී එතුමා නිවැරදිව මේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් ප්‍රධාන රාජ්‍යයන්ට බලවත් රාජ්‍යයන්ට නිවැරදි මතවාදයක් ප්‍රකාශ කරන තත්ත්වය අපි දකිනවා. ඉතින් මම හිතනවා මේ සාකච්ඡා රූපවාහිනිය තුල සිංහල උපසිරස දෙමළ උපසිරසත් එක්ක ඒක නිරන්තරයෙන් ප්‍රචාරය කරන්න මොදිතු මේ රට අපි අමාරු වෙලා හිටියා වුණත් රටේ නායකයා තමත් හොඳ ස්ථාවරයක රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා සම්බන්ධයෙන් පළ කරන ස්වරූපයක් අපිට පේනවා. ඒ සම්බන්ධයෙන් එතුමාට එතුමාගේ ඒ අදීන ස්වභාවය සම්බන්ධයෙන් එතුමාට ස්තුතිවන්ත වෙන ගමන් දිගින් දිගටම පහුගිය කාලේ අපි පෞගි සුමානේ මේ පාර්ලිමේන්තුවේ හිටියේ නෑ. ඒ අවස්ථාවේ නිරන්තරයෙන් සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු මම පාර්ලිමේන්තු පසුබිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට UN assembly එකට මම සහභාගී වීම සම්බන්ධයෙන් විවේචන එක්කලා තිබ්බා. කරු සභාපතිතුමනි, මම වෘත්තීය නීතිඥවරේ. මම සාමාන්‍ය අපේ රටේ අහිංසක දුප්පත් දුප්පත් ජනතාවගේ දහඩිය මහන්සිය වැය කරන බදු මුදල් වලින් ඉගෙනගෙන සාමාන්‍ය අපේ රටේ නීති විද්‍යාලයට ගිහිල්ලා කොළඹ විශ්වවිද්‍යාලයේ වැඩිදුරටත් අධ්‍යාපනය ලබලා නීතිඥෙක් වෙච්ච කෙනෙක්. එතනින් එහාට ගිහිල්ලා මේ රටේ ජනතාවගේ ඡන්දෙන් පත් වෙච්ච කෙනෙක්. අනිත් පැත්තට ගත්තාම පෞගිය පාර්ලිමේන්තු කාලය තුල පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෝ පිළිබඳ තත්ත්වයෙන් නිර්ණය කරන තුල ඔබතුමාලාගේ විපක්ෂය නියෝජනය කරන කවිරත්න මන්ත්‍රීතුමිය තමයි හොඳම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය වුණේ. ඒ වෙලාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මම තමයි පෞගිය ඒ කාලවකවානුවර තුල හොඳම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වුණේ. ඉතින් මම මාවත් තෝරගත්ත, මට ජනාධිපතිතුමා ආරාධනා කරා. ඉතින් තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කරගෙන මට එක විශාල අත්දැකීමක්. අපි අනාගතේ මේ රටේ නායකත්වය තුල ඉන්නවනම් එවැනි අත්දැකීම් අපි ලබා ගන්න ඕනේ. ඒක මම දැක්කා. අපිත් එක්ක අපි සහභාගී වෙච්ච කණ්ඩායමේ වැඩිමල් සුරේෂ් විපක්ෂ මන්ත්‍රීතුමාත් හිටියා. අපි තව මන්ත්‍රීවරයෙක්ට විපක්ෂ නායකතුමා යන්න එපා කියලා බලපෑම් කරලා නවත්තගෙන තිබ්බා. ඉතින් මේ UN assembly එකට අනේක මේක මේ අමුතු දෙයක් නෙමෙයි. මේක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු මේක සහභාගී වෙනවා. නිදහසෙන් පස්සේ රටේ නායකයත් එක්ක රාජ්‍ය නායකයත් එක්ක සහභාගී වෙනවා. හැබැයි ගරු සභාපතිතුමනි, මෙතනදී ප්‍රශ්නේ විපක්ෂ නායකතුමා වැරදි මතවාද පාර්ලිමේන්තු තුල දිගින් දිගටම උදාහරණව. දැන් අද උදේ විපක්ෂ නායකතුමා කියනවා PDM එකක් ගත්තා කියලා. මම ඊටමත් වගකීමෙන් කියන්නේ ගරු අතිගරු ජනාධිපතිතුමා හෝ අපි සහභාගී වෙච්ච කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් PDM එකක් අපි අරගත්තේ නැහැ. මේ රටට අමාරු තත්ත්වයක් තියෙන්නේ. අපෙත් අතනොත් කීයක් හරි ගිහිල්ලා අපි ගිහිල්ලා ඒ අවශ්‍ය කටයුතු වලට අපි සහභාගී වුණා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. මම හිතනවා මම ඒ කාරණේට ස්ථීරින් සුදුසුයි කියලා. සහ අපිට දෙන්න පුළුවන් දායකත්වය සහ අපිට අත්දැකීම් එක් කරගන්න අපිට ඒ අවස්ථාව ලැබුණා. ඉතින් ඒ නිසා මේ කියන කාරණා දැන් පාර්ලිමේන්තුවට කිව්ව කොහොමද? PDM එක අපි ගත්තා කියලා. ඉතින් මේ වගේ මේ රටේ විපක්ෂ නායකතුමා කියන්නේ ගරු සභාපතිතුමා මොනෝhari අලකලංචියක් කළ එකපාරට රටේ නායකයා වෙන්නත් පුළුවන්. දැන් අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මුලින්ම කතා කරේ රටේ නායකත්වය බාර ගන්න එතුමාටනේ. ඡන්ද තියන්න ඕනේ නැහනේ. එතුමා බාරගත්තේ නැහැ. එතුමම කියලා තිබ්බේ මට ඩිරෙක්ට් ෆ්ලයිට් එකකින් යන්න පුළුවන්කම තිබ්බා කියලා. එතුමා ගත්තේ නැහැ. එහෙම ගන්න බයයි. වක්කීමක් ගන්න බයයි. හැබැයි දැන් වත්මන් ජනාධිපතිතුමා ඒ කොන්දේසි දාන්න කියනේ. ඒ අවශ්‍ය නායකත්වය බාරගත්තා. විපක්ෂ නායකතුමා ජනා අගමැතිකම ගන්නකොට ඉල්ලුවේ ඔබතුමා ජනාධිපතිතුමා කවද්ද යන්නේ කියලා. එම කොන්දේසි දා බලන් හිටියා. හැබැයි දැන් ජනරල් රනිල් වික්‍රමසිංහ මහත්තයාට අගමැතිකම බාර ගන්න කොහොමද? එතුමා බාර ගත්තා. එතුමා දන්නවා ඒ ජනාධිපතිතුමා ගියාම ආව ජනාධිපති වෙන්න පුළුවන් කියලා. ඒක තමයි දක්ෂකම. ඒක තමයි අධ්‍යක්ීම. ඉතින් ඒ නිසා මම එතුමාගේ සම්බන්ධයෙන් මම ඇත්තටම අවංකව කනගාටු වෙනවා. මම එතුමාට බොහොම කැමති නායකයෙක්. හැබැයි මේ වගේ බොරු මතවාද මිනිසුන් අවුස්සන වැරදි ප්‍රකාශ හොයන්නේ බලන්නේ නැතුව කිවිම තුල මේ රටේ විවස්ථාදායකට මේ පාදිසිලුම දේශපාලඥයන්ට මේ ගැටලු වෙන්නේ. මොකද කවදා හරි දවසක එතුමා රටේ ජනාධිපති වුණොත් මම දන්නේ නැහැ. එතුමාට සිද්ධ වෙනවා මේ කාර්යය මේ විදිහට තමන්ගේ විවස්ථාදායක මන්ත්‍රීව කීප දෙනෙක්ගේ මේ අවස්ථාවට යන්න. මේක මේ සමහර රටවල් වල සම්පූර්ණ කණ්ඩායම 200කට වැඩි. අපි කියන්නේ එහෙම තත්ත්වයක් නිර්මාණය කරගන්න ඕනේ කියලා. නමුත් මේව සම්බන්ධයෙන් ඔයිට වැඩි වගකීමෙන් එතුමා ප්‍රකාශ නිකුත් කරයි කියලා මම විශ්වාස කරනවා. එතනින් එහාට ගිහිලා ගරු සභාපතිතුමා අද දිගින් දිගටම කතා කරා මේ පළාත් පාලන පනතේ තරුණ කෝටාව ගැන. හොඳයි, විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුත් ඒ තරුණ කෝටාවට මට පූර්වයෙන් යදාලා යෝජනාව ගෙනලා තියෙනවා. හැබැයි ඊට පස්සේ මම යෝජනාව ගෙනාවා. ඊට පස්සේ යෝජනාව ගෙනාට පස්සේ කවුරු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට තියෙන එකම අයිතිය හැම කෙනාටම ඕනම යෝජනාවක් දෙන්න පුළුවන්. හැබැයි ඒ යෝජනාව ඩෙන්ටිකල් නැහැ. හරියටම සමාන නැහැ. හැබැයි ඒ යෝජනාව ගෙනාවට පස්සේ මම මගේ කාර්යභාරය දිගින් දිගටම මම කරගෙන ගියා. මම මෙතෙන්දි බලන්න ඕනේ කරු මන්ත්‍රීතුමා දෙවනවර කිවිීම පාර්ලිමේන්තුවේ සිද්ධ වුණේ කවද්ද කියලා. ඒ දෙවනවර කිවිීම කියන කාර්යය සම්බන්ධයෙන් එතුමාගේ පනත් කඩුම්පත් ඉදිරිපත් කළා. මාස 6ක් කාල සීමාවෙන් අවුරුදු ගාණක් ගියාට පස්සේ එතුමා තමයි එතුමාට අවශ්‍යතාවය වෙන්නේ. ඇයි? මොකද හේතුව? එතුමා මේ කාර්ය සම්බන්ධයෙන් එතුමා උනන්දුවක් තිබ්බේ නැහැ. හැබැයි මගේ කාර්යය දිගින් දිගටම ගියා. පාර්ලිමේන්තුවේ නිසි අවධානයෙන් යුතුව, නිසි උද්‍යෝගයෙන් යුතුව මම කටයුතු කරා. ගරු සභාපතිතුමා, සමහර රේස් තියෙනවා, කොච්චර ඉස්සෙල්ලා පටන් ගත්තත් ඒ රේස් එකේ අවසානේ දින්න මිනිහා මිසක් ඒ රේස් එක පටන් ගත්ත මනුස්සය ගැන හොයන්නේ නැහැ. ඕඩ රේස් එකක් පස්සේ පටන් අරගෙන බොහොම වේගෙන් ඉදිරියට යන්න පුළුවන්. දැන් තමන්ගේ උනන්දුව නැතිකමින් තමන් ඉදිරිපත් කරපු පනත් කෙඩුම්පත මාස 6 ගත වෙච්ච ශණිකයෙන් එහෙනම් ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම ඉදිරිපත් කළා නැහැ. දැන් මම මීට සුළු මොහොතකට ඉස්සෙල්ලා මම ලියුමක් අත්සන් කරා. අපරාධ දණ්ඩ නීති සංග්‍රහයට මම සංශෝධනයක් එක් කළා තියෙනවා. ඒක මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ පළවෙනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ මෙම අවුරුද්දේ 4 මාසෙ 4. මම හොයලා බල මම අද අත්සන් කරා. අද තමයි මාස 6 නිකුත් වෙන්නේ. ඒතර මම හෙට දිනේදී හෝ අනිත් දිනේදී මම ඒක ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට. හැබැයි ඔය කියන මන්ත්‍රීවරයා මාස 6 7ක් බලන් ඉඳලා තියෙනවා ඔය කියන දේවල් වල කිවිම් පටන් ගන්න. ඒතර එතරම් තියෙනවා කාගේද සත්භාවය කාගේද අසත්භාවය කියලා. ඒ නිසා වැරදි චෝදනා අපිට කියන්න එන්න එපා. සමහර කාරණා සම්බන්ධයෙන් මම තවත් පැහැදිලිව කියන්න අවශ්‍යයි. ඒකම මේ අදාළ අද කතා කරමු. මම මූලිකව මතු කරපු කාරණා කීපය මම උදේ කතා කරපු කාරණේට
ඔබතුමාට විනාඩි 2ක් කාලයක්
තියෙනවා. ටිකක් උත්තර දෙන්න ඕන නිසා මම මේ කාරණේට වෙලාව අරන් උත්තර දුන්නා. විනාඩි 3ක් තියෙන සභාපතිතුමා. මම දැන් වෙලාව බලාගෙන යන්නේ. විනාඩි 3ක් තුන මොකද මීට පෙර
ඔබතුමාගේ වෙලාවට අනුව නෙමෙයි.
නෑ, මීට පෙර පූර්වයේදී
1:29ට පටන් ගත්තේ
1:39. චෑමන් මගේ විනාඩි 3 මාර කඩු කළා. මම කතා නැතුව උඹට පැමිණිලි කරා. ඒ නිසා ගෞරවයෙන් ඉල්ලීමක් කරන්නේ දැන් අද අපි කතා කරමු මේ පනත් කෙඩුම්පත් බැලුවාම ඉතාමත් සුදුසු ඉතාමත් උචිත පනත් කෙඩුම්පත්. මේව සම්බන්ධයෙන් සිද්ධ වෙන කාරණා බැලුවාම දැන් මැතිවරණ පෙක්ෂමක් ඉදිරිපත් කරන්න තියෙන කාල සීමාව දීර්ඝ කරලා තියෙනවා. ඉතාමත් සුදුසු යුතු දෙයක්. ඒකම සමහර නඩු තීන්දුව සභාපතිතුමා හරි සංවේදී නඩු තීන්දුව. දැන් සමහර ඒවා පබ්ලික් ඩොකියුමන්ට් කියලා කිව්වට දැන් දරුවෙක් හදාගන්න කුලවද්දා ගැනීමේ කාරණයක් සම්බන්ධයෙන් ගියාම මම හිතන්නේ ගරු අධිකරණ ඇමතිතුමා අපිට උප්පැන්න සහතිකේ පවා වෙනස් කරන්න පුළුවන් නම් හොඳයි. මොකද උප්පැන්න සහතික හරියට පරීක්ෂා කරොත් මේ දරුවා කුලවද්දා ගත්ත දරුවෙක් කියලා හොයාගන්න පුළුවන්. ඉතින් ඒකත් අපි නුදුරේ නීතිමය ආයුරෙන් අපි වෙනස් කරන්න පුළුවන් නම් වඩා හොඳ සුදුසු කියලා මම යෝජනා කරනවා. මොකද මේ වගේ සමහර සංවේදී කාරණා සම්බන්ධයෙන් මේ සංශෝධන එක් වෙනවා. ඒක සුදුසු දෙයක්. ඕන හැටියට එහෙම නඩු තීන්දු ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකම විශේෂයෙන් මේ සමත මල්ල සඳහා පත් කරන පුද්ගලයෝ සම්බන්ධයෙන් යම් යම් චෝදනා එනකොට ඒ අය සම්බන්ධයෙන් යම් තත්ත්වයක් යම් නිර්ණායකයක් තියෙන්න ඕනේ. මේ අය කවුද කොහොමද පත් කරගන්නේ කියලා. ඒක ඉතාමත් සුදුසුයි. ඒකත් විය යුතු දෙයක්. ඒකම අපේ රටේ අපි කවුරුත් දන්නවා මේ අධිකරණතුල තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ නඩු කල්යාව. සුළු කාරණා පවා නඩු වලට ගිහිල්ලා නඩු ගොඩ ගහලා තියෙනවා. හැබැයි මේ සමත මල්ලන පනත තුල නව අධිකරණ සුළු හිමිකම් නව අධිකරණ පද්ධතිය පිහිටවීම තුල 115කට අඩු කාරණා සම්බන්ධයෙන් පුළුවන් වෙනවා මේ ආකාරයට අපිට මේ කාරණා සම්බන්ධයෙන් විභාග කළා නඩු අහන්න. ඒතකොට මේ අධිකරණයේ තියෙන පද්ධතිය අඩු වෙනවා. ඉතින් මම හිතනවා විශේෂයෙන්ම මම දකිනවා මේක හොඳ අවස්ථාවක් මේ වගේ අනපනත් ගණනාවක් ගන්න. හැබැයි සමාපත්තුමා අපිට
කාලය අවසන්.
අපිට සමාපත්තුමා විනාඩි 30ක් දෙන්න ඔබතුමාට කැමති මේ කාරණේ මම කියනවාට. හැබැයි සමාපත්තුමා අපිට මැන්ඩේට් එක හම්බුනේ එක රටක් නීතියක් ගේන්න. දැන් මේ වගේ අනපනත් ගණනාවක් අපි දිගින් දිගටම ගේනවා. හැබැයි අපිට ජනවරම ලැබුණේ 169ක් ලැබුණේ එක 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 රටක් නීතියක් ගේන්න. හැබැයි එදා අපිට ඒක කරගන්න බැරුව ගියා. ඒක අපිට කරගන්න. අපි මේ අවංකව මේ ජනතාවට
ඔබතුමාට විනාඩි 3ක් කාලය ලබා දීලා තියෙනවා.
හොඳයි බොහොම ස්තුතියි. ඒ නිසා මම විශේෂයෙන්ම මම ඒ සම්බන්ධයෙන් මේ පාපොච්චාරණයක් කරන්නේ. අද අපේ රටේ අපිට එදා ඒ ජනවරම ලැබුණේ මේ කියන කාරණා හොඳයි. මේ අනපනත් ගෙනල්ලා නීතිය වෙනස් කරලා ඒ අනපනත් ගෙනල්ලා වැඩ කරන එක හොඳයි. හැබැයි අපිට මම මේ මතක් කරනවා ජනවර්ම කම්බුණ අපිට එක රටක නීතියක්. ඒක තමයි මම හිතන්නේ මම දැක්ක ලෝකයේ තිබ්බ ආකර්ෂණීය ඡන්ද ව්‍යාපාරයේ ඒ ස්ලෝගන් එක. එක රටක නීතියක්. කර සභාපතිතුමා ඔබතුමාත් දීර්ඝ වශයෙන් යුරෝපයේ ඉගෙනගෙන තිනවා. ඔබතුමා සංචාරය කළා තිනවා. කොහෙද තියෙන්නේ ජාතින් අතර ආගම් අතර බෙදලා වෙන් කළා නීති? දිනු වෙච්ච රටවල් වල තියෙන එක රටක් එකම නීතියක් තියෙන්නේ. පුද්ගල නීතිය, දේපල නීතිය එක නීතියක් තියෙන්නේ. හැබැයි අවාසනාවකට ඒ ස්ලෝගන් එක ගැන අපිට අද කතා කරන්න බැරි තත්ත්වයක් අපිපත් වෙලා තියෙනවා. අවාසනාවකට ඒක අපිට අද අඩුම තරමේ මුස්ලිම් නීතියේ තියෙන මේ කාන්තාවන්ට වෙලා තියෙන හානිය. ඒ අවුරුදු 18 වෙනකම් කාන්තාවකට විවාහ වෙන්න තියෙන අයිතිවාසිකම ආරක්ෂා කර අපිට බැරිලා තියෙනවා. අඩුම තරමේ කාන්තාවකට ගිහිල්ලා තමන්ගේ වෛවාහික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සාමාන්‍ය පවතින අධිකරණ පද්ධතිය තියෙන පහළ උසාවියකට ගිහිල්ලා ඒකෙන් තීන්දුවක් ගන්න බැරිලා තියෙනවා. ඉතාමත් අශෝචනීය තත්ත්වයක්. ඒ නිසා මම හිතනවා මේ
one more minute
වෛවාහක වරදවල් සම්බන්ධයෙන් මේ කියන தත්ත්වය වෙනස් වෙන්න ඕනේ. කාන්තා මුස්ලිම් කාන්තා සෑම කාන්තාවම අයිතිවාසිකම් වගේම මුස්ලිම් කාන්තාවත් කාන්තාව. ඒ අයගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන නිසා මම ගරු අධිකරණ මැතිතුමාට කියනවා අපි මොන ප්‍රශ්න තිබ්බත් සමහර තීන්දුව తీරන අපේ ආණ්ඩුව තුල අපි ගත්තා දේශපාලනය බලන්න නැතුව අදේශපාලන තීන්දුව తీරන අපි අරන් තිනවා. අද වෙනකොට සමහර ලාවට ඇත්ත අපේ අපි ගන්න තීන්දුව తీරන තේ සමහර ලාවට අපි ජනප්‍රිය නැහැ. බදු වැඩි කරලා තියෙනවා. අපිට වෙලා තියෙනවා සමහර විදුලි බිල වැඩි කරන්න, සමහර අවස්ථාවල ජල විදුලිය වැඩි කරන්න.
කර්මන්තුමා කාලය අවසන්.
අපි ඒ නිසා ඒ අදේශපාලනික තීන්දුව తీරන තේ හැබැයි සමහර ලාවට හැම වෙලේම කියන්නේ ආයෝජකයෝ නේ. දැන් බලන් ඉන්නවා මම දකින්නවා මේ ජපාන්ගෙන් ආපු ආයෝජකයෝ මේ කතාව බලන් ඉන්නවා. සමහර ආයතන සුභවාදීව දකින්න ඕනේ, සුභවාදීව හිතන්න ඕනේ. අමාරු වුණත්, දුෂ්කර වුණත්, අදේශපාලනික තීන්දුව අරගෙන වුණත් අපිට සිද්ධ වෙනවා අපි ඊළඟ පාර පාර්ලිමේන්තුවේ එක නෙමෙයි මේ රට හරිදැනට ගෙනියන්න අවශ්‍ය නායකත්වය දෙන්න කියලා කාරණා මතක් කරමින් මම නියඬව ඔබව
බොහොම ස්තුතියි. Honorable Professor GL Peeris, you have 10 minutes.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීවරණේ, දැන් මේ අවස්ථාවේදී ගරු අධිකරණ ඇමතිතුමා මේ සභාවට ඉදිරිපත් කරනවා සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා පනතක්. පෞගිය මාස කිහිපය තුළ මේ ගරු සභාවට වැඩිම සංඛ්‍යාවක් අනපනත් ඉදිරිපත් කළේ ගරු ආචාර්ය විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමා. ඒක අපි අගේ කොට සලකනවා. ශ්‍රී ලංකාවේ නීතිය හා නීති පද්ධතිය නවීකරණය කිරීමට දියුණු කිරීමට එතුමා විශේෂ උත්සාහයක් දරලා තියෙනවා. හැබැයි පාර්ලිමේන්තුව මොන පනත් සම්මත කළත් අවසානයේදී ඒවා ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික තලයක ඒවායේ ප්‍රයෝජනය අපේ ජනතාවට ලබා දීමේ කාර්යභාරයේ බාර වෙන්නේ වෙන කිසිම කෙනෙකුට නෙවෙයි ශ්‍රී ලංකා අධිකරණයට. එම නිසා අධිකරණයේ කාර්යභාරය මේ සම්බන්ධයෙන් තීරණාත්මක බව අපි සියලු දෙනාම මතක තබා ගත යුතුයි. දැන් උදාහරණයක් වශයෙන් ගන්නවා නම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තිය. ඉතාමත් අංග සම්පූර්ණ විදියට මේ රටේ මානව හිමිකම් අන්තර්ගත කරලා තියෙනවා මේ වගන්තිය. හැබැයි ඇත්ත වශයෙන් ඒක න්‍යායාත්මකව පමණක් තියෙනවද, වචන මාත්‍රයට සීමා වෙනවද, එහෙම නැත්නම් ප්‍රායෝගික තලයක ක්‍රියාත්මක වෙනවද කියන එක තීරණය වන්නේ අධිකරණයේ කාර්යක්ෂම භාවය මතයි. එම නිසා ගරු මන්ත්‍රීවරුනි, පැහැදිලිව පෙනෙන කරුණක් තමයි අපේ සමාජය වැනි ව්‍යාකූල යම් යම් ගැටුම් තිබෙන සමාජයක ස්ථාවර භාවය රැඳී පවතින්නේ යම්කිසි අඩිතාලමක් මත. ඒ අඩිතාලම තමයි අධිකරණයේ ස්වාධීනත්වය. ජාති, ආගම්, කුල, දේශපාලන පක්ෂ වශයෙන් බෙදීම මේ සියල්ලක්ම අභිභව. පොදුවේ ශ්‍රී ලංකා ජනතාවට අනිවාර්යයෙන් තියෙන්න ඕනේ අධිකරණය පිළිබඳ විශ්වාසය. කිසිත් පළඳු වෙන්නේ නැතිව හැමෝටම පුළුවන් වෙන්න ඕනේ අපේ රටේ අධිකරණය පිළිබඳ සම්පූර්ණ විශ්වාසය තිබීමට. එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පවත්වාගෙන යෑම ඉතාමත් අසීරු කරුණක් වෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් වැදගත්ම සාධකය තමයි විනිශ්චයකාරවරුන්ට පුළුවන් වෙන්න ඕනේ හිතේ කිසිම බයක් නැතිව නිර්භීතව තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කිරීමට. පුද්ගලයා හා පුද්ගලයා අතර නීතිය පසිඳලීම හෝ රජය හා පුද්ගලයා අතර යුක්තිය ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් ස්වාධීනව හෘද සාක්ෂියට අනුකූලව තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කිරීමේ හැකියාව මේ රටේ සියලුම විනිශ්චයකාරවරුන්ට අනිවාර්යයෙන් තිබිය යුතුයි. දැන් අපේ රටේ අධිකරණ ඉතිහාසයේ බරපතලම චෝදනා මෙතෙක් දුරට විනිශ්චයකාරවරයෙකු විසින් කෙරුණේ මුලතේ වූ මහේස්ත්‍රාතුමා හා දිස්ත්‍රික් දිසා විනිසුරු. ඒ විනිශ්චයකාරතුමා තමයි මේ රටේ මම හිතන හැටියට අධිකරණ ඉතිහාසයේ ඉතාමත් උග්‍ර චෝදනා ඉදිරිපත් කරලා තිබෙන්නේ. එතුමා ප්‍රකාශ කරනවා එතුමාගේ අධිකරණ කාර්යභාරය නිසි පරිදි ඉෂ්ට කිරීමට එතුමාට නිදහසක් නැහැ. එම නිසා ඒ තනතුරෙන් අස්වීම පමණක් නෙවෙයි රට අතහැරලා යාමට පවා එතුමාට සිදු වුණායි කියන චෝදනාව තමයි ඒ විනිශ්චයකාරතුමා ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒකේ සත්‍යාසත්‍යතාවයේ ඒක කුසලතා පිළිබඳ කිසිම අදහසක් මම ප්‍රකාශ කිරීම උචිතයි කියලා මම හිතන්නේ නැහැ. හැබැයි කරුණු කිහිපයක් මේ අවස්ථාවේදී සඳහන් කිරීම සුදුසුයි කියලා මම විශ්වාස කරනවා. පළවෙනි කරුණ තමයි මේ විදිය බරපතල චෝදනාවක් වෙන කවුරුත් නෙමෙයි මේ රටේ විනිශ්චයකාරවරයෙකු කරන අවස්ථාවකදී ඉතාමත් ඉක්මනින් ඒක අපක්ෂපාතී සම්පූර්ණ අවංක විමර්ශනයකට භාජනය විය යුතුයි. කල් දාන්න හොඳ නැහැ. ඉතාමත් ඉක්මනින් ඒ විමර්ශනය කළා නිගමනයකට පැමිණීම අත්‍යවශ්‍යයි. තවද ඒ විමර්ශනය කරන්න ඕනේ ඒ පිළිබඳ නිත්‍යානුකූල බලය තියෙන ආයතනය හෝ පරිශ්‍රය. ඉතින් මේ අවස්ථාවේදී ඒ පරිශ්‍රය තමයි අධිකරණ සේවා කොමිෂන් සභාව. එහෙම නැත්නම් නොයෙක් නොයෙක් උපකල්පන අදහස් සැකසංකා පහළ වෙනවා. ඒවා වැළැක්වීමට හොඳම උපක්‍රමය තමයි කිසිම ප්‍රමාදකින් තොරව ඒ සුදුසු ආයතනය විසින් විමර්ශනය කළා ඒ නිගමනය මොකක්ද කියන එක ජනතාවට දැනුම් දීම. අනෙක තමයි මම විශ්වාස කරනවා විනිශ්චයකාරවරුන් නමින් සඳහන් කළෝ හෝ ව්‍යංගයෙන් මේ ගරු සභාව තුළ විවේචනය කිරීම නුසුදුසුයි කියන එක තමයි මගේ මතය. එහෙමද ඒ විනිශ්චයකාරවරුන්ට ඒ චෝදනාවලට පිළිතුරු දීමට හැකියාවක් නැහැ. අපි විනිශ්චයකාරවරුන් පාර්ලිමේන්තුව තුළ විවේචනය කරනවා නම් ඒකේ අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ අධිකරණය පිළිබඳ ජනතාව තුළ තිබෙන විශ්වාසය අනුදුවීම. එම නිසා ඒකෙන් වැළකී සිටිය යුතුයි කියන එක තමයි මගේ දැඩි අදහස. අවසාන වශයෙන් මම කියන්න කැමතියි ගරු මූලාසනාර උඩ මන්ත්‍රීතුමනි, අපි චිරාත් කාලයක් ආරක්ෂා කරගත අපේ ලොකු අභිමානයක් තියෙනවා. අපේ ප්‍රෞඩත්වයක් තියෙනවා මේ රටේ අධිකරණය සම්බන්ධයෙන්. ඒ අභිමානය, ඒ ආයතනයේ ගෞරවය රැක ගැනීම අපි සියලු දෙනාටම භාරවන යුතුකමක් වෙනවා. අපේ ආණ්ඩු පක්ෂයේ හිටියත් විපක්ෂයේ හිටියත් කිසිම විභේදයකින් තොරව අපි සියලු දෙනාම අපකැප වෙන්න ඕනේ අධිකරණයේ ස්වාධීනත්වය හා විනිශ්චයකාරවරුන්ට තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කිරීමට පුළුවන් වන විදිය වටා පිටාව වාතාවරණය සුරක්ෂිත කිරීම අපි සියලු දෙනාගේම යුතුකම වගකීම වෙනවා. ඒ වගකීම ඉෂ්ට කිරීමට අපි සියලු දෙනාම උත්සුක විය යුතුයි කියන අදහස ප්‍රකාශ කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ස්තුති.
බොහොම ස්තුති. මීළඟට මදුර විතාන මන්තුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා. මූලාසනයට කරුණා කරලා නමක් යෝජනා කරන්න.
මූලාසනයට ගරු සුමිත් උඩුගුරු මන්තුමා යෝජනා කරනවා.
ඉස්තර කරන්න. ඉස්තර කරනවා. එන්න මන්ත.
මේ ෆෝන් එක.
දෙපේ.
මදුර විතානගේ මන්ත්‍රීතුමාගේ අවස්ථාව.
බොහොම ස්තුතියි කරු සභාපතිතුමනි. අද දින විශේෂයෙන්ම ඉතා වැදගත් පනත් සංශෝධන හතරක් ඉදිරිපත් කරන වෙලාවේ විශේෂයෙන්ම මේ පනත් සංශෝධන හතරෙන් මම වැඩි අවධානය යොමු කරනවා මේ සමතකරණය සම්බන්ධයෙන් කරපු සංශෝධන සම්බන්ධයෙන්. විශේෂයෙන්ම පහුගිය කාලේ පුරාවට මම මේ සම්බන්ධයෙන් අවස්ථා කීපයකදී මගේ අදහස් ඉදිරිපත් කළා මේ කමිටු වලට. ඒ වගේම අද සමතකරණය අත්‍යවශ්‍ය කාරණා ස්ථානයක් බවට මම දකිනවා මේ පළාත් පාලන ආයතන. විශේෂයෙන්ම අද පළාත් පාලන ආයතන සම්මස්ත පළාත් පාලන ආයතන තුලටම මේ විශාල ගැටලු රාශියක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් මේ සුළු කාරණා පළාත් පාලන ආයතන තුලදීම සමතකරණයක් හඳුන්වලා දෙලා විසඳ ගන්න පුළුවන් නම් මහේස්ත්‍රාත් අධිකරණවල තිබෙන අනවශ්‍ය නඩු විශාල ප්‍රමාණයක් අපිට මහේස්ත්‍රාත් අධිකරණවලට එන එක වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම කඩිනමින් මහේස්ත්‍රාත් අධිකරණවල කාර්යක්ෂමව වැඩ කටයුතු කරන්න පුළුවන්. විශේෂයෙන්ම කාලය ශ්‍රමය ඒ වගේ මුදල් විශාල විදිහට මේ සම්බන්ධයෙන් වියදම් වෙනවා. ඒ වගේම ජනතාව අතර විශාල පීඩනයක් තිබෙනවා. මොකද විශේෂයෙන්ම සුළු ඉඩම් මාරවුල් සුළු ව්‍යාපාර ගොඩනැගිලි ව්‍යාපාර බලපත්‍ර සම්බන්ධයෙන් ඉඩකඩම් මායිම් සම්බන්ධයෙන් ඒ වගේම අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් විශේෂයෙන්ම තව මන්මාවත්වල තියෙන ගැටලු සම්බන්ධයෙන් මේ වගේ විවිධ කාරණා රාශියක් මේ පළාත් පාලන ආයතනවල ගොඩ ගැහිලා තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා මම විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමාට අද දිනේදී උපදේශක කාර්ය සභාවටත් ආංශික අධික්ෂණ කාර්ය සභාවටත් මම ඉදිරිපත් කළා මේ මගේ යෝජනාව. පළාත් පාලන ආයතන සඳහාද අතරමැදි සමතකරණයක් අඳුන්වා දීම. මොකද ඒ සමතකරණය තුළින් විශාල පරිපාලනමය වශයෙන් සහ නීතිමය වශයෙන් අපිට බලපාන අපිට මුහුණ පාන සිද්ධ වෙන කාරණා විශාල ප්‍රමාණය විසඳ ගන්න පුළුවන්. ඒ වගේම ඒ තුළින් අපිට ඉතා කාර්යක්ෂම සේවාවක් ලබා දෙන්න පුළුවන්. මොකද අද වෙනකොට ජාත්‍යන්තර දර්ශකවල විශේෂම ව්‍යාපාර පහසුකම් කිරීමේ දර්ශකයේ අපි ඉන්නේ 99 වන ස්ථානයේ. මම විශ්වාස කරනවා මෙන්න මේ වගේ සමතකරණයක් අඳුන්වලා දුන්නොත් අපිට විශාල වශයෙන් අපිට පියවර කීපයක් ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා මේ සම්බන්ධයෙන් මම හිතුව අමාත්‍ය අලි ශබ්‍රමෙත්තුමාටත් මේ යෝජනාව ඉදිරිපත් කරා. මම වර්තමාන ඇමෙත්තුමාටත් මේ සම්බන්ධයෙන් මගේ යෝජනාව අද දින ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා. මොකද මමත් හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානියෙක් විදිහට අපි විශාල විදිහට මේ පීඩණයෙන් අත්විඳා. ඒ වගේම මම විශ්වාස කරනවා මේ ඉදිරියේදී මේ පළාත් පාලන ආයතන සඳහාද සමතකරණයක් අඳුන්වා දීමේ වැඩසටහනේ පක්ෂපාත සිදු දාම එකමතිකව ඒක ඒ යෝජනාවට එකඟ වෙයි කියන එක. ඒ වගේම තමයි අද අපේ රටට එන ආයෝජකයෝ රස්සියාදු වෙන ඒ වගේම ආයෝජකයන්ට හිතකර නොවන පරිසරයක් අද මේ රටේ උදා වෙලා තියෙනවා. මම ඒ කාරණාව සම්බන්ධයෙන් මෑතකදී මමම මැදිහත් වෙච්ච මගේ ව්‍යාපාර පහසුකම් කිරීමේ කමිටුවට ලැබිච්ච පැමිණිලි දෙකක් මේ වෙලාවේ සභාවේ ගරු සභාවේ අවධානයට යොමු කරනවා. පළවෙනි කාරණාව තමයි මේ ලංකාවට ආවා හොන්කොන් රාජ්‍යයෙන් බේලි ඉන්වෙස්ට්මන්ට් කියලා සමාගමක්. මේ සමාගම ඩොලර් මිලියන 300ක ආයෝජනය ලංකාවට ආයෝජන වලින් විශාල ප්‍රමාණයක් දැන් ව්‍යාපාර ආරම්භ කළ තියෙනවා. නමුත් පසුගිය සතියේදී ඒ අය වැල්ලවත්ත මයුර කෝවිල අසල නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් මිලදී ගත්තා රුපියල් බිලියන 1.2කට. මේ ඉඩම මිලදී අරගත්තේ මෙම ඉඩම 2018දී වෝකස් සමාගමට දීලා ඒ වෝකස් සමාගම සම්පත් බැංකුවට ඒක මෝගේජ් කළා රුපියල් මිලියන 900ක් අරන් තිබුණා. මෙන්න මේ කාරණාව සමතයකට පත් කළ සෙටල්මන්ට් එකකට ගිහිල්ලා මේ සමාගමේ සීළු මුදල් සම්පත් බැංකුවට ගෙවලා නාගරික සංවර්ධන අධිකාරියේ ඒ සහයෝගය ඇතුව ඒ ඉඩම මිලදී අරගෙන අවුරුදු 99කට උන්ගේ ව්‍යාපාර ආරම්භ කරන දවසේම ව්‍යාපාර ආරම්භ කරන ඉඩමට ගියාට පස්සේ මයුර කෝවිලේ භාරකාරෝ ගිහිල්ලා අපි මේක භුක්ති විඳා කියලා ඒ ආයතනයට විශාල බලපෑමක් කරා. අවසානයේදී පොලිසියත් ඒ වගේම නිලධාරීන්ගෙන් නොසැලකිලිමත්කම නීතිය නොදැනීම තුළ මේ කාරණාව අධිකරණ ඉදිරිපත් කළ අද වෙනකොට මේ රටට ආපු ඒ ඩොලර් මිලියන 300ක් අරන් ආපු ව්‍යාපාරිකයාද උසාවි ගානේ බඩ ගන්නෝ නීතිඥයන් අනවශ්‍ය විශාල මුදලක් මේ ලබා දෙනෝ නීතිඥ කාසු විදියට. හැබැයි අර නාගරික සංවර්ධන අධිකාරිය සම්පත් බැංකුවට තියෙන වගකීම ඉෂ්ට කරලත් නැහැ. ඒ වගේම තමයි කොහේ හරි ඉන්න මිනිහෙක් ඇවිල්ලා මටත් මේක භුක්ති විඳා කියලා භුක්තියක් කියනවා කියන්නේ එහෙම කියන්න පුළුවන් නම් අද මේ රටේ ආයෝජන කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒ වගේම තමයි 2018දී මේ රටට ආවා ගරු සභාපතිතුමනි කේබල් කා ව්‍යාපෘතිය නානුවේ සිට නුවර එළිය දක්වා. හැබැයි ජනාධිපතිවරු දෙදෙනෙක් යටතේ අගමැතිවරු දෙදෙනෙක් යටතේ නැවත වතාවක් මේ කාරණයටම 2021දීත් කැබිනට් මේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. හැබැයි ඒ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරා 2018 කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරා. නමුත් තවමත් කිකිලියාමාන කඳු මුදුනේදී ඒ සමාගමට අවශ්‍ය පර්ජස් 150ක් ගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි කිකිලියාමාන කඳ සම්බන්ධයෙන් මම මීට කලිනුත් මේ ගරු සභාවේ අවධානය යොමු කරා. කිසිම තර්කානුකූල නොවන ඒ වගේම කිසිම විද්‍යානුකූල නොවන කාරණා ඉදිරිපත් කරමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එක්තරා නිලධාරියෙක් එක නිලධාරියෙක්ගේ අභිමතය මත මේ ආයතනයට තියෙන අවශ්‍ය කොටස දෙන්නේ නැහැ. ඔවුන් කියනවා අය ඉතා අධි සංවේදී කලාපයක් කියලා. හැබැයි අධි සංවේදීකම බලා ගන්න පුළුවන් කිකිලියාමාන කන්දර ගියාම ටෙලිකොම් ටවර් ගහලා වැසිකිලි හදලා විශාල විදියට පරිසර දූෂණයක් වෙලා දිනවා. හැබැයි මේ සමාගම ඉදිරිපත් කළ දෙන යෝජනාවලිය මම හොඳට පරික්ෂා කර බැලුව පාර්ලිමේන්තුවට ගෙන්නගෙන ඒ ඉතාමත්ම ඉතා විවිධ භාවෙන් ඒ වගේම ඉතාමත්ම හොඳ සැලසුමක් ඇතුව පරිසරය ඉතාමත්ම හොඳින් පරිසර පද්ධතිය ආරක්ෂා වෙන විදියට යෝජනාව ඉදිරිපත් කළ දෙනවා. ඒ වගේම අපි දැක්ක පහුගිය කාලේ කරඳ පඳු කරඳ ගහක් බදාගෙන අධිවේගී මාර්ගය නවත්තුවා. ඉතින් මේ වගේ එක නිලධාරියෙකුට දෙන්නෙකුට පුළුවන් නම් මේ රටේ සංවර්ධන වැඩ කටයුතු වලට එහෙම බාධා කරන්න ඉතින් මේක රටේ අවාසනාව. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන ආයතන 90%කින් ආයතන වලින් අනුමැතිය ලැබිලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒ අනුමැතිය ඒ ව්‍යාපෘතිය කරගෙන යන්න පුළුවන් සම්පූර්ණ අනුමැතිය ලැබුණා ASCII සලකන්න ඕන. මොකද අපි එහෙම කියන්නේ අද වෙනකොට IMF එකේ මිලියන 400ක් 500ක් ගන්න කතා කරගෙන ඉන්නවා. එතකොට අර බේලි ඉන්වෙස්ට්මන්ට් සමාගම මිලියන 300ක් ගෙනල්ලා තියෙනවා. කේබල් කාර් සමාගම ඩොලර් මිලියන 55ක් ගෙනල්ලා තියෙනවා. එතනම මිලියන 355ක් ගෙනල්ලා තියෙන ඉතින් මේ වගේ මේ ආයෝජක දෙන්නේ මේ රටට ආයෝජක වෙන්න කැමති. මේ රටට ආයෝජන කරන්න මිනිස්සු ලෝකෙම සූදානම්. නමුත් අද ඉතා අකාර්යක්ෂම දුර්වල දූෂිත දේශපාලන අධිකාරී යම් යම් පුද්ගලයෝ සහ ඒ වගේම අකාර්යක්ෂම දූෂිත නිලධාරී පැලැන්තියක් මේ මම මේකෙන් කියන්නේ සියලුම නිලධාරීන් දූෂිතයි කියලා. යම් යම් නිලධාරීන්ගේ ඒ අභිමතයන් නිසාද අපේ රට ඉතාමත්ම අවාසනාවන්ත තැනකට ඇවිල්ලා තියෙනවා. මේක IMF එකෙන් ඩොලර් බිලියන 20 30ක් හම්බුණත් මේක කොට දාන්න බෑ. මෙන්න මේ කාලකන්ණි අමන මානසිකත්වයෙන් මිනිසුන් අයින් කරන්න පුළුවන් නම් මොකද එහෙම නැතුව අපිට මේක කරන්න බෑ. ඒ වගේම අපි දැක්කා පසුගිය කාලේ ලොකු නාඩගම් කීපයක් නැටුවා. අර ගාණි කවුද අර ගාණියා කියලා නෝන කෙනෙක්ගේ ලොකු නාටකමක් නැටුවා. නටලා එයා පැන්නා එම්බසියක් ඇතුළට. ඊළඟට නිශාන්ත සිල්වා කියලා එක්කෙනෙක් තවත් සෙල්ලමක් නැටුවා. CID එක ඔක්කොම තොරතුරුත් අරගෙන රට පැන්නා. ඊළඟට අලුත්ම නාටකම තමයි මේ මුලතිව් මහේස්ත්‍රාත්වරයා. හැබැයි මුලතිව් මහේස්ත්‍රාත්තුමාට තිබුණා ඔව් මහේස්ත්‍රාත්වරේ තමන්ට මෙහෙම පීඩනයක් තියෙනවා නම් බලපෑමක් තියෙනවා නම් තර්ජනයක් තියෙනවා නම් ඔහුට තිබුණා අනිවාර්යෙන් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න. ඔහු පැමිණිලි කරනවා වෙනුවට මොකද කරේ? අලුත්ම සෙල්ලම තමයි මේක. තමන්ගේ මේ බොරු යම්කිසි චෝදනාවක් හදලා පිටරටක ජීවත් වෙන්න පුළුවන් පරිසරය හදාගන්න එම නැත්නම් පිටරටක පුරවැසිභාවය ගන්න පාර කපා ගන්න. ඉතින් මම හිතන්නේ මේක පුළුල් පරීක්ෂණයක් කරන්න ඕනේ. මොකද අනිවාර්යෙන් මේ මහේස්ත්‍රාත්වරයා ඉතා සැලසුම් සාගතව මේ කරේ. එහෙමනම් මීට වඩා මේ මහේස්ත්‍රාත්වරුන්ට බලපෑම් කරා පහුගිය 2022 වර්ෂයේදී. මේ මොකද ගෙවල් ගිනි තියපු රාජ්‍ය දේවල් විනාශ කරපු සැකකරුව අල්ලන් ගියාට පස්සේ උසාවියට මුළු උසාවියම නැගිටිනවා. මහේස්ත්‍රාත්වරයා අන්තිමේදී තමන්ගේ මහේස්ත්‍රාත් කියන බෝඩ් කෑල්ල ගලවල වාහනේ තමයි මහේස්ත්‍රාත්වරුන්ට යන්න සිද්ධ වුණේ. ඒ වගේ විශාල මානසික පීඩනයක් දුන්නා නීතිඥ සංගමයේ සමහර පුද්ගල මොකද සමාස නීතිඥ සංගමයේ ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඒ සමහර උසාවියල අපි දැක මේ රබුක්කන දැක්ක, අපි දැක ගංගොඩ විල දැක්ක, අපි දැක අත්තනගල්ලේ මම ඇස් දෙකට දැක්ක මේ සිද්ධි. මල් මාලා දාලා සැකකාරයින්ට ඒ අපරාධකාරයින්ට මල් මාලා දානකොට අන්න ඒව තමයි නියම ඍජු නොවන වක්‍රාකාර වූ මේ මහේස්ත්‍රාත්වරුන්ට කරපු පැමිණිලි. නමුත් ඒ වගේම තමයි මම මේ වෙලාවේ මේ ගරු සභාවට කියන්න කැමති මෙන්න මේ සම්බන්ධයේ කාරණා විතරක් නෙමෙයි පහුගේ මම ඉතා වගකීමෙන් කියන්නේ මම කථානායකතුමාගේ ඉල්ලා සිටිනවා මට විනාඩියක් දෙන්න ගරු සභාවතුමනි. වැදගත්ම කාරණාව පසුගිය කාලේ අපි දැක්කා මේක පාර්ලිමේන්තුවේ 225 ගණන්ම මේක හොයන්න ඕන පිටර විශේෂම් බටහිර රටවල් වලට ඒ වගේ යුරෝපයේ රටවල් වලට තමන්ගේ කාර්ය මණ්ඩලය කියලා එක්කන් යනවා පුද්ගලයින්ව එක්කන් ගිහලා බස්සල එනවා උතුරු නැගෙනහිර සමහර මන්ත්‍රීවරු පහුගිය අවුරුදු 10ටම එහෙම තමන්ගේ කාර්ය මණ්ඩල කියලා එක්කන් ගිහලා බස්සල ආපු ඒ ජාවාරමක් තියෙනවා. ඒ ජාවාරම එහෙ ගිහලා ඊට පස්සේ කියන්නේ මොකද්ද මේ රටේ ජීවත් වෙන්න විදියක් නැහැ මේ රටේ එහෙම ප්‍රශ්න දිනන කියලා බොරු හදලා ලක්ෂ ගණන් වලට මේ වැඩ පිළිවෙල කරන්නේ. ඒක නිසා මේ 225ම චෙක් කරන්න පහුගිය අවුරුදු 10ට හරි 15ට හරි මේ තමන්ගේ කාර්ය මණ්ඩල කියලා බටහිර රටවල් වලට එක්කන් ගිහිල්ලා කැනඩාවට එක්කන් ගිහිල්ලා යුරෝපයට එක්කන් ගිහිල්ලා බස්සලාව නම් අන්න ඒ වගේ තුච්ච විදියට වැඩ කරලා මේක ඉතාල සැලසුම් සාගතව නම් ලයිස්ෝ එක තමයි 225 බලන්න කියලා එක්කන් ගියා. ඒතර නම් ලයිස්ෝ ඔටෝ එනවා. ඒක නිසා උතුරු නැගෙන
හැබැයි
මම වගකීමෙන් කියනවා බස්සලා ආපු ජාවාරමත් නිතිය. ඒක නිසා ගොඩක් ජාවාරමුට රිදෙනවා මේ මුලදී මේ මහේස්ත්‍රාත් කරගු ඒ නාටකෙම ගැන
අවසන් කරන්න. බොහොම ස්තුතියි. මීළඟට ගරු හර්ෂණ රාජකරණ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 12ක් කාල සීමාවක් තියෙනවා.
ඔබට ස්තුතියි මුලාසන ගරු මන්ත්‍රීතුමනි. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නේ නැතුව මේ රට ඉදිරිට යයි කියලා කවුටවත් බලාපොරොත්තුවක් තියාගන්න බෑ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේදී අධිකරණයට ප්‍රධානම ක්ෂේත්‍රයක් හැටියට අපි කවුරුත් පිළිගන්න ඕනේ. මේ අද ඇති වෙලා තියෙන තත්ත්වය අපි කවුරුත් දන්නවා. අද අධිකරණය කෙරෙහි තියෙන මේ විශ්වාසය මුළුමනින්ම නැති වෙලා තියෙනවා. ඒ අධිකරණ ශේෂ්ත්‍රයේ කෙරෙහි තියෙන විශ්වාසය නැති වෙන්න ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ මේ වෙන කිසිම කාරණාවක් නෙමේ. අද විධායකය සහ ව්‍යවස්ථාදායකයත් ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වෙලා ආණ්ඩුව යම් යම් බලපෑම් කරන්න සිදු වෙලා තියෙනවා. දැන් අපි කවුරුත් දන්නවා විවිධ අනපනත් ගෙනල්ලා මේ ආණ්ඩුවට විරුද්ධ වෙන ජනමතය මර්ධනය කරන්න උත්සාහ කරනවා. දැන් අපි දැක්කා අද දිනේදීත් පාර්ලිමේන්තුවට පනතක් ගෙනාව අර මේ ඔන්ලයින් වැඩ කටයුතු පිළිබඳව ඒ සෝෂල් මීඩියා පිළිබඳව සමාජ මාධ්‍ය පිළිබඳව යම් නියාමනයක් සිදු කරා. එතකොට ඒ වගේම මේ ජනමතය මර්ධනය කරන්න කටයුතු කරනවා වගේම මේ ආණ්ඩුවට ඕන දේවල් ටික කරගන්න යම් යම් ආකාරයේ බලපෑමක් විධායකට සිදු වෙනවා. ඒකයි අර ඒක මේ පෞගිය කාල සීමාවෙම අපි දැක්කා. මේ මුලතිව් සිද්ධිය මේ ආසන්නතම සිද්ධිය. ඒකත් අපි ඊටාම බැරෑරුම් තත්වයක් මේ රටේ උදා වෙලා තියෙනවා. මේ රටේ විනිශ්චයකාරවරයේ ලිඛිතව ලබා දෙනවා නම් Tamanට තර්ජනයක් එල්ල වෙනවා. Tamanගේ රාජකාරී කරන්න බෑ. එම නිසා ඒ විනිශ්චයකාරවරයා ඉල්ලාස් වෙනවා කියන එක ලොකු ගැටලුවක්. ඉල්ලාස් වෙනවා විතරක් නෙමෙයි ඊට පස්සේ රට අත්හැරලා දාලා යනවා. දැන් සමහරක් අය කියනවා නම් ඒක නාඩගමක් කියලා. මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කියනවා නම් ඒක නාඩගමක් කියලා. එතකොට ඒ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕන. ඒ ස්වාධීන පරීක්ෂණයක් කරලා මේ පිළිබඳව යම් කටයුත්තක් ආණ්ඩුව විසින් සිදු කරන්න ඕනේ හැකි ඉක්මනින්. හැබැයි ඒක එක කාරණාවක් විතරයි. දැන් අපි දැක්කනේ මීට කලින් Tamanට ඕන දේ කරගන්න ජනාධිපතිවරයා විධායකය විසින් බලපෑම් එල්ල කරනවා. විධායකය කිව්වා පෞගිය කාලේ මේ අධිකරණය කියන දේවල් නෙමේ පාර්ලිමේන්තුව කියන දේවල් විතරයි අපි පිළිගන්නේ කියලා. එතකොට කථානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ වරප්‍රසාද කැඩවීමක් පිළිබඳව තීන්දුවක් දීලා එතෙන්දී කියනවා අවසාන තීන්දුව පාර්ලිමේන්තුවේ තීන්දුව පමණක් කියලා. එතකොට මෙන්න මේ කාරණා නිසා අද අධිකරණයේ පිළිබඳව ලොකු ගැටලුවකට පත් වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ විනිශ්චයකාරවරුන්ට තමන්ට ස්වාධීනව කටයුතු කරන්න තියෙන මේ වාතාවරණය ඇති කළ යුතුයි. ඒක දේශපාලන අධිකාරයේ විධායක රටේ ජනාධිපතිවරයා ඇතුළු මේ සිළු දෙනාගේම වගකීමක්. මේක අපි ජාත්‍යන්තරයේ සතුරු කරන්න යනවා කියන එක නෙමෙයි. දැන් ජාත්‍යන්තරයේ යම් බලපෑමක් අද ඇති වෙලා තියෙන තත්වයක් නෙතියෙන්නේ. දැන් මේ වෙලාවේ අපි කවුරුත් දන්නවා මේ ජාත්‍යන්තරය ගැන විනාඩියක් අපි පස්සේ කතා කරමු. හැබැයි මේ රටේ ජීවත් වෙන මිලියන 22කට ජීවත් වෙන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදයක් තුල. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදයක් තුල ජීවත් වෙන්න නම් අධිකරණයේ ස්වාධීනත්වය අත්‍යවශ්‍යයි. එතකොට ජාත්‍යන්තර වශයෙන් අපි කතා කරොත් ඉතින් ජාත්‍යන්තර වශයෙන් මේ වෙනකොට අද විශේෂයෙන්ම සාකච්ඡා වෙන කාරණාවක් තමයි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව තියෙන ගැටලුව මේ අධිකරණයේ තියෙන ස්වාධීනත්වයේ නොමැතිවීමේ පිළිබඳව ගැටලුව අද ජාත්‍යන්තර සංවිධානයේ මේ ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කරලා තියෙනවා. එතකොට මේ ප්‍රකාශ නිකුත් කරලා තියෙන මේ වෙලාවේ ජාත්‍යන්තර වශයෙන් මේ ප්‍රකාශ නිකුත් කරලා තියෙන මේ වෙලාවේ අද මේ විනිශ්චයකාරවරයෙක් Tamanට බලපෑම් නිසා ඉල්ලාස් වෙලා රටත් ඇරලා දාලා යන තත්වයකට පත් වුණාම එතකොට ජාත්‍යන්තර වශයෙන් අපි තවත් අර්බුදයකට පත් වෙනවා. දැන් අපි කවුරුත් දන්නවා ජනාධිපතිවරයා ඇතුළු මේ ආණ්ඩුව නොයෙක් රටවල් වලට ගිහිල්ලා අපිට ආධාර කරන්න උදව් කරන්න කියලා ජනාධිපතිවරයා ඉල්ලීම් කරනවා. එතකොට මේ ජනාධිපතිතුමාගේ මූණ බල්ලා එහෙම නැත්නම් එතුමත් එක්ක ගිය අනිත් කණ්ඩායමේ මූණවල් බල්ලා නෙමෙයිනේ අපේ රටට උදව් කරන්නේ. අපේ රටට උදව් කරන්නේ අපි මේ රට ඇතුළත ගෙනියන ප්‍රතිපත්ති ඉන්නන්. ඒ පිළිබඳව අධ්‍යයනයක යෙදලා තමයි මේ රටට උදව් කරන්න තීන්දුව తీරන ගන්නෙ. ආධාර ණය මේ සියල්ලම ලබා දෙන්නේ ඒ තුලින්. එතකොට ඒ ආධාර ණය මේ වෙලාවේ අපිට ලබා ගන්න නම් අපිට ජාත්‍යන්තර වශයෙන් පිළිගන්න අධිකරණ ක්‍රමවේදයක් තියෙන්න ඕන. ඒ වගේම අපි ඍජුව හෝ වක්‍රව කිසිම බලපෑමක් සිදු කරන්නේ නැතුව කටයුතු කරන්න. දැන් මම කතා කරන්න ඕනේ මේ වෙලාවේදී විශේෂයෙන්ම අධිකරණය පිළිබඳව. දැන් ප්‍රජාතන්ත්‍රයේ පිළිබඳව අනිත් කාරණාව තමයි මේ රටේ ඡන්ද තියෙන්න ඕන. දැන් මේ රටේ ඡන්ද තියෙන එක අද කල්දාල සමාරක් මේ ආණ්ඩු පක්ෂයේ මැති අමතිවරු කියනවානේ රටට බලපාන ප්‍රධානම ඡන්ද පාර්ලිමේන්තු ඡන්දය, එහෙම නැත්නම් ජනාධිපතිවරණයේ ඡන්දය අපි කල්දාන්නේ. ඉතින් පුදුම කතාවක් නේ. මේ පාර්ලිමේන්තු ඡන්දය ජනාධිපතිවරණයේ ඡන්ද කල්දාන්නේ නැති වුණාට පළාත් පාලන ඡන්දය කල්දානවා. එතකොට මේ පළාත් පාලන ඡන්දය කල්දාන්න කාට තියෙන අයිතියක්ද? රටේ ව්‍යවස්ථාවට අනුව තමයි ඡන්දය තියන්න ඕනේ. එතකොට මේ පළාත් පාලන ඡන්දය මේ පුංචි ඡන්දයක් කියලා කිව්වට ඉතාම වැදගත් ඡන්දයක්. පුංචි කියන්නේ අපි කියන්නේ මේ පළාත් පාලන ආයතනෙ හින්දා. එහෙම නැත්නම් මේ ඡන්දේ වටිනාකමෙන් පුංචි වෙලා නැහැ. ඒකින්ද දැන් පළාත් පාලන ඡන්දේ. හැබැයි මේ පළාත් පාලන ඡන්දේ තියෙනකොට අධිකරණයට අපි ගියා. මාලේකම්තුමා, අපේ රංජිත් මන්දුමාඩනාර මැතිතුමා, මම, අපි පැමිණිලිකරුවන් හැටියට අපි අධිකරණයට ගියා මේ අවුරුද්දේ මුල පෙබරවාරි මාර්තු මාසෙ. එතකොට අධිකරණයට ගිහිල්ලා රංජිත් මන්දුමාඩනාර මැතිතුමාට අතුරු නියෝගයක් ඉදිරිපත් කරා එතුමාගේ නඩුවට ඒ මැතිවරණේ තියන්න කියලා. හැබැයි මැතිවරණේ තියන්න කිව්වට මේ ආණ්ඩුව මැතිවරණේ තිබ්බේ නැහැ. හැබැයි ඊට පස්සේ අපි දකින දෙයක් තමයි ඉතාම කනගාටුයි කියන්නේ අධිකරණ ශේත්‍රයේ විනිශ්චයකාරතුමන්ලාටත් මේ පිළිබඳව කනගාටුවක් අපිට දකිනවා. මොකද මේ මැතිවරණේ තියෙන එක ඒ නඩුව හැබැයි කල් දානවා මාස 3 මාස 6. දැන් මැතිවරණ කොමිසම නඩු දාලා තියෙනවා. ප්‍රධාන විපක්ෂය ඇතුළු විශාල කණ්ඩායමක් නඩු දාලා තියෙනවා මැතිවරණය කල් දානවා කියලා ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට. හැබැයි අධිකරණය පැත්තෙන් ඉතාම කනගාටුයි කියන්න ඒ ඒකට අවශ්‍ය තාවය අපිට දකින්නේ නෑ. අධිකරණය මාස තුනක් කල් යනවනම් ඊට පස්සේ තවත් මාස තුනකින් කල්යාවක් දානවනම් තීන්දුවක් දෙන්න. එතකොට මේ රටේ ඉතාම වැදගත් ප්‍රජාතන්ත්‍රවාදයට බලපාන කාරණාවකට අධිකරණය මීට වඩා සංවේදී වෙන්න ඕනේ. ඉතා පැහැදිලිවම කියන්න ඕනේ අධිකරණය මේ වෙලාවේදී ආණ්ඩුවට ඕන දේ කරනවාද කියන ඉතාම ගැටලුකාරී තත්ත්වයකට අපි බලපාලා තියෙනවා. මේ ආණ්ඩුවට ඕන දේද දැන් අධිකරණය කරන්න. එතකොට අපිට හිතෙනවා අධිකරණයටත් යම් බලපෑමක් එතනදි සිදු වෙලා තියෙනවාද කියලා. ඉතින් යම් බලපෑමක් නිසා අධිකරණය මේ මැතිවරණය පිළිබඳව අවසාන තීන්දුවක් ගන්න නැතුව මාස 3කට මාස 6කට ඒ තීන්දුව ඒ නඩු ආන එක කල් දානවා නම් ඒක පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒකින්ද ඉතාලම ඕනෑකමෙන් අපි කියනවා අධිකරණයට අපි ඉල්ලීමක් කරනවා මේ රටේ පුරවැසියෙක් හැටියට, මේ රටේ වග කියන මහජන නියෝජිතෙක් හැටියට, අපි විපක්ෂයක් හැටියට, ඒ වගේ මේ මුළු රටම එකතු වෙලා මේ මැතිවරණයක් ඉල්ලලා නඩුවක් දානකොට ඒ නඩුවේ තීන්දුව දෙන්න පුළුවන් ඕනාකාරකින්. නමුත් ඒ තීන්දුව දෙන්න මේ නඩුවේ තීන්දුව දෙනකොට තව අවුරුද්ද දෙකක් ගිහිල්ලා ඒකින්ද එහෙමනම් තීන්දුව දීලා අධිකරණයක් වැඩක් නැහැ. ඒකින්ද රටකට වැඩගත් අපි දන්නවා අර දින 52 දී ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස අග්‍රාමාත්‍යවරයෙක්ව පත් කරාම අධිකරණය ඉතාම ඕනෑකමින් හැකි ඉක්මනින් නඩු අහලා ඒ පිළිබඳව තීන්දුවක් දුන්නා. ඒ වගේම වැදගත් කාරණාවක් තමයි පළාත් පාලන ඡන්දය පිළිබඳව තීන්දුව හැකි ඉක්මනින් ලබා දිය යුතුයි. තමන්ට ඕන කාලයක් මාස 3ක් මේ ආණ්ඩුවට අවශ්‍ය ආකාරයෙන් ඒ කල් දැමීම පිළිබඳව අපේ අප්‍රසාදය අපි ප්‍රකාශ කරන්න ඕනේ. ඒක නිසා කරුණාකරලා මේ අධිකරණයේ ස්වාධීනත්වය රැකින ආකාරයට කටයුතු කිරීම විධායකයට, ඒ වගේම මේ ආණ්ඩුවේ සියලුම දෙනාත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාටත් විශාල වගකීමක් තියෙනවා. ඒ වගේම අපි දැක්කා මේ ආණ්ඩු පක්ෂයෙන් චෝදනා කරලා තියෙනවා මේ වෙලාවේ ජනාධිපතිවරයා සමග එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගියාම ඒකට ලොකු වියදමක් දරන්න උන්නේ නැහැ. විපක්ෂ නායකතුමා ඒ පිළිබඳව ප්‍රකාශ කරාට ඒ අප්‍රසාදය ප්‍රකාශ කරා. අපි මේ වෙලාවේදී විශේෂයෙන් කියන්න ඕනේ අපිට කිසි ගැටලුවක් නැහැ කී දෙනෙක් ගියාද කියන එක. නමුත් මේ වෙලාවේ ඇත්තටම ආර්ථික වශයෙන් රට බංගලොත් වෙලා තියෙන වෙලාවක්නේ. එතකොට මේ රට බංකොලොත් වෙලා තියෙන මේ වෙලාවේ අපි පුළුවන් තරම් උදව් කරන්න ඕනේ මේ රටේ. දැන් ලොකුම ගැටලුවක් උනේ ඩොලර් නැහැ කියලානේ. එතකොට මේ ඩොලර් තියෙන ටික වියදම් කරගන්න එකද, එහෙම නැත්නම් අවම ආකාරයෙන් වියදම් ටික අපි කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහභාගී නොවන්න කියලා ජනාධිපතිවරය රටේ නායකයා හැටියට ඒවට කටයුතු කරන්න ඕනේ. නමුත් ආදර්ශයක් දෙන්න ඕනේ. මම මේ වෙලාවේ කියන්නේ මේ ඩොලර් බිලියන ගාණක් ඉතුරු කරන්න පුළුවන් මේ මන්ත්‍රීවරු මේ වෙලාවේ ගියේ නැත්තම් කියලා. ඒකට ලොකු මහා මුදලක් ගියේ නැතුව ඇති. නමුත් ආදර්ශයක් දෙන්න ඕනේ. දැන් මේ රටේ අහිංසක ජනතාවට මේ දැවැන්ත ලෙස ඉතාම අමාරුවෙන් ජීවත් වෙන්න පුළුවන් තත්වයකට පත් වෙලා තියෙන බදු වැඩි කරලා. ඒතකොට ජනතාවට බදු වැඩි කරන්නත් මේ මාසයක් ගානේ සති කිහිපයකට සැරයක් රට යනකොට මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ගෙනියන්නත් පිළිබඳව ගැටලුවක් තියෙනවා. එතකොට මේක මොන ආදර්ශයක්ද දෙන්නේ? එම නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ බංකොලොත් වෙච්ච රටක්. එතකොට මේ බංකොලොත් වෙච්ච රටේ ඉස්සල්ලාම පාලකීන් ආදර්ශමත් විය යුතුයි මේ රටේ මේ තත්වයෙන් ගොඩ එන්න. එහෙනම් ජනතාවට වගකීමක් තියෙනවා, ඒ වගේම ඊටත් වඩා වගකීමක් තියෙනවා මේ පාර්ලිමේන්තුවත්, ඒ වගේම රටේ විධායකයත් මේ රටේ මුදල් භාවිතා කරනකොට. බොහොමත් ස්තුතියි.
බොහොම ස්තුතියි. මීළඟට ගරු ඩී.බී. හේරත් අමාත්‍යතුමාට ඔබතුමාට විනාඩි 10ක් කාල සීමාවක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. අපේ දේශයේ තරුණ මන්ත්‍රීවරයෙක් මූලාසනයේ ඉඳගෙන පාර්ලිමේන්තුවේ මෙවන් කතාවක් කරන්න ලැබීම සතුටට කාරණාවක්. අද අපේ අධිකරණ ඇමතිතුමා විශේෂයෙන් මේ පාර්ලිමේන්තු කාල පරාසය තුළ එතුමගේ කාර්යභාරය ඉතාමත්ම මැනවින් වටහාගෙන මෙතෙක් ඇතිවෙච්ච හිදැස් පුරවන්නට දරන උත්සාහය පිළිබඳව අධිකරණ ඇමතිතුමාට අපි කෘතවේදීත්වය පළ කරන්න ඕන. ඒ වගේම මට ඉස්සෙල්ල කතා කරපු හර්ෂණ රාජකරුණ මන්ත්‍රීතුමා මැතිවරණ කල්දැමීම් පිළිබඳව කතා කරනකොට අපිට බරපතල ප්‍රශ්නයක් තියෙන එතුමන්ලාගේ හෘද සාක්ෂිය පිළිබඳව. පහුගිය පාර්ලිමේන්තු ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අර යහපාලන ආණ්ඩු කාලේ මෙරටේ පළාත් සභා ක්‍රමය විකෘති කරපැහැටි, ඒ වගේම පළාත් පාලන මැතිවරණ ක්‍රමය විකෘති කරපැහැටි, ඒකට දායක වෙච්ච කෙනෙක් හැටියට මේ වර්තමාන රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව සැලකිල්ලට අරගෙන මේ විදිහට එතුමා දරන විග්‍රහය පිළිබඳව අපි පුදුම වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලොන්ගේ විපක්ෂයේ කාර්යභාරයේ කොයි විදිහකින් හරි අඩුපහඩු කියලා ජයග්‍රහණ ලැබීම තමයි අපේක්ෂාව.
ඕඩර් ප්ලීස්. ගරු රාජකරණ මන්ත්‍රීතුමා මූලාසනයේ.
ගරු මැතිතුමා, මං හිතන්නේ ඔබතුමා ඒ විග්‍රහය මගෙන් අහනවට වඩා හොඳයි ඔබතුමාගේ ආණ්ඩුවේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් අහන එක. මොකද මේ මං හිතන්නේ මට වඩා හොඳින් ඒක තේරුම් කරලා දෙයි ඔබතුමාගේ නායකයාගෙන් ඇහුවනම්.
අපි කවුරුත් මේවා විවෘතව කතා කරන්න ඕනේ මාතෘකාවල්. මේ කාරණාව ඔබතුමා මැතිවරණ කල් දාන්න හවුල් වුණාද එහෙම නැතුව අපි හවුල් වුණාද කියන කාරණාව නෙවෙයි. යථාර්ථයක් කරේ අපි කවුරුත් පිළිගන්න ඕන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට වටිනාකමක් දෙන්න ඕනේ කියලා. මක් නිසාද? අපි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ තමයි මෙතෙන් ඇවිල්ලා ඉන්නේ. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද අධිකරණ අමාත්‍යතුමා ඉතාමත් වැදගත් පනත් කීපයක් සභාවට ඉදිරිපත් කරලා තියෙනවා. එකක් නඩුවක පිටපත් ලබා ගැනීම. ගම්බද ජීවත් වෙන ජනතාව විශේෂයෙන්ම මේ නඩු කටයුතුලට දායක වුණාම ඔවුන් අත්විඳින.
ගරු මන්ත්‍රීතුමා, අපේ හර්ෂණ රාජකරුණ ගරු මන්ත්‍රීතුමා ෆයිට් ඔෆ් ඕඩර් කියලා තිබුණේ. මම ඉතින් මූලාසනේ එන්න කියනවා
කිව්වා. ඉතින් රටේ සාමාන්‍ය ජනතාව අත්විඳින පීඩාව එකක් නඩු කල් යාම පිළිබඳව අවස්ථා ගණනාවක් පුංචි නඩු කටයුත්තක් වෙනුවෙන් අධිකරණය හමු වෙන්න, නීතිංච සහය පතන්න, තීන්දුවෙන් පස්සේ තීන්දුව ප්‍රතිඵල ගන්න විශාල ගැටලුවලට මුහුණ දෙනවා. ඒහිඳ ඒක සැහැල්ලු කරන්න, සහනයක් දෙන්න, ලෙහෙසි කරන්න තමයි එමතුමා මේ වගේ යෝජනාව ඉදිරිපත් කරේ. ඊළඟට මැතිවරණ කාරණාව පිළිබඳව එතුමා ඉදිරිපත් කරනවා. දැන් අපි දන්නවා මේ පාර්ලිමේන්තුවට ආපු අය හැටියට පමණක් නෙවෙයි, ප්‍රාදේශ සභා මැතිවරණයට ඉදිරිපත් වෙලා, පළාත් සභාව මැතිවරණයට ඉදිරිපත් වෙලා මැතිවරණ ගණනාවත් එක්ක කටයුතු කරපු උදවිය හැටියට මේ රටේ මහජන මතය වෙනස් කරන්න අපේක්ෂකයන් දරන උත්සාහය. හුදෙක් පක්ෂයක් නැත්නම් පුද්ගලයෙක් ප්‍රතිපත්ති කාරණා පදනම් කරගෙන මහජන මතය උරගා බලන්න කටයුතු කරන වෙනුවට මිල මුදල් භාවිතා කරලා, භෞතික සම්පත් පාවිච්චි කරලා, මිනිස්සුන්ගේ මනස විකෘති කරලා ජනමතය හසුරවන්න දරන උත්සාහයන් තියෙනවා. මේකට ඕන් පාවිච්චි කරන්න ප්‍රධාන සාධකය තමයි මුදල්. මේ පිළිබඳව ඇමතිතුමා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා මැතිවරණයකදී අපේක්ෂකෙක් වියදම් කරන්න පුළුවන් මුදල් ප්‍රමාණය. ඒ වගේම මේ කාරණාව පිළිබඳව නිරීක්ෂණය කරලා කාට හරි අධිකරණයට යන්න ඕන නම් දින 21 දින 42 දක්වා වැඩි කරලා තිනවා. එයි පැහැදිලිවම මැතිවරණයකින් පස්සේ නිවැරදි විනිශ්චයකට භාජනය කරන්න අවශ්‍යයි. පුරවැසියෙකුට මේ නීති අනුකූලව කටයුතු කරන කාරණාවේදී ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳව තීන්දුව ගන්න දින වකවානු අවශ්‍යයි. නිසා සීමිත දින ප්‍රමාණය 42 දක්වා වැඩි කරන්න කටයුතු කරා. ඊළඟට අධිකරණ ඇමතිතුමා සමත මණ්ඩල ක්‍රියාවලිය. අපි දන්නවා අපි ගම්බද ජීවත් වෙන අය හැටියට අධිකරණයට ගියාපුවාම සුළු වැරදි සමත මණ්ඩලයට යොමු කරනවා. සමත මණ්ඩලය තුල විනිශ්චයන් බලාපොරොත්තු වෙනවා. පැහැදිලිවම මෙතෙක් සමත මණ්ඩල වලට ක්‍රියාත්මක වෙන ඒ නිලධාරීන් තීන්දුව ගන්න නිලධාරීන්ගේ සුදුසුකම් පිළිබඳව කිසිම තැනක සඳහන් වෙලා තිබුණේ නැහැ. ඒ කාරණාවත් එක්ක විනිශ්චය පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. එනිසා අපි මේ සමත මණ්ඩල ක්‍රියාකාරීත්වය වෙදෙන උදවියන්ගේ ඒ මට්ටම සමාජ මට්ටම අධ්‍යාපන මට්ටම ප්‍රශ්නයක් තේරුම් ගන්න තියෙන හැකියාව පිළිමදෝ තීන්දුව කරන්න අවශ්‍ය පදනම් හදන්න අවශ්‍ය. ඒ අනුව අද අධිකරණ ඇමතුමා මේ වෙනුවෙන් අවධානය යොමු කරලා තියෙනවා. මේ අනුව ප්‍රතිසම්පත්ති සම්පාදනය කරන ආයතනයක් හැටියට විශේෂයෙන් රටේ පැවැත්ම වෙනුවෙන් මේ කාරණාවල් පිළිබඳව සැලකිල්ල අරගෙන වැදගත් තීන්දුව තින් ඉදිරිපත් කරද්දී ගරු අධිකරණ ඇමතුමා මේ රටේ ව්‍යවස්ථා දායකයේ වටිනාකම ඒ වගේම අල්ලස් දූෂණ කොමිසමේ ප්‍රියාකාරකම් පිළිබඳව පැහැදිලි කරන්නට යෙදුණා. අද රටක් හැටියට ගත්තාම මුලාසනාරුරු ගරු මන්ත්‍රීතුමනි අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ රටේ වගකීතු පුද්ගලයෝ මහජන නියුත් වෙන්න පුළුවන් ආයතන ප්‍රධානීන් වෙන්න පුළුවන් නැත්නම් දෙපාර්තමේන්තු ඒ ආයතන ක්‍රියාකාරීන් වෙන්න පුළුවන් මේ අය සුවකීය වගකීම හරි විදිහට ඉටු කරනවද කියන කාරණාව අද දිනපතා පුවත්පතක සඳහන් වෙලා තිබුණා. මුලාසනාරුරු ගරු මන්ත්‍රීතුමනි එක තැනක තිබුණා විශේෂයෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුට අදාළව සෞඛ්‍ය නියාමන අධිකාරී නීත්‍යානුකූල සහතිකයක් නැති ආයතනයකින් ප්‍රතිදේහවලට සම්බන්ධ බෙහෙත් ගෙනල්ලා රුපියල් මිලියන 130ක පාඩුවක් කරලා තියෙනවා. මේ අද දිනපතා පුවත්පතේ තිබිච්ච එක කාරණාව. ඊළඟට ඊයේ පෙරේද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පමාව පිළිබඳව කතා කරා. ඊළඟට පුරාණ පුරාවිද්‍යාත්මක වටිනාකම් තියෙන ස්ථාන 252ක් නීතිගත කරලා නැහැ ලංකාවේ. ඊළඟට පෑලියගොඩේ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ටෙන්ඩර් මගඩියක්ක රුපියල් කෝටි 3ක පාඩුවක්. දැන් කවුද මේවා කරන්නේ? මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුද? ඇමතිවරුද? ජනාධිපතිවරයාද? නැහැ. මේ රටේ යම් යම් වගකීම් දරන ඒ ආයතනවල ප්‍රධානි මේවට වග කියන්න ඕනේ. නමුත් දිනපතා පුවත්පතල මේ වගේ රටේ පවතින දූෂණ
ඔබතුමාට තවත් විනාඩි දෙක කාල සීමාවක්
තියෙනවා. බොහොම ස්තුතියි. මේ පවතින තත්ත්වයන් පිළිබඳව විග්‍රහ කරනකොට ඒකේ වගකීම දරන උදවිය මේ පිළිබඳ තීන්දුව තීරණ ගන්නවද? නැවත මෙවන් දෙයක් මේ රට තුළ සිද්ධ වෙන එක වළක්වන්න කටයුතු කරනවද? මේ ආදි වශයෙන් බරපතල ප්‍රශ්නයක් මේ සමාජය තුළ තියෙනවා. දැන් අපි දන්නවා පහුගිය කාලවකවාන තුළ මේ රටේ ක්‍රියාත්මක වෙච්ච අල්ලස් දූෂණ කොමිෂන් සභාව ගැටලු සහගත තත්ත්වයන් තිබුණා. ඒ වගේම අපේ පුවත්පතක සඳහන් වෙලා තිබුණා අල්ලස් දූෂණ කොමිෂන් සභාව ඉදිරිපත් කර මඩඩු ගණනාවක් ඉල්ලාස් කරගෙන තිබුණා. එතන මේක වගකීම ඔවුන් හරි විදිහට ඉටු කරාද? එතන මේ 225ක් හැමදාම හොරු කියලා අපේ චෝදනා පත්‍රවලට එකතු කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් කොහේ හරි තැනක කවදාහරි කතා කරලා තියෙනවද? මේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරලා පත් කරපු ආයතන මණ්ඩල ව්‍යවස්ථාපිත ආයතන සුඛීය වගකීම ඉටු කරන්නේ නැහැ කියලා කතා කරනවද? නැහැ. හැබැයි ඔවුන්ගේ ඒ වගකීමෙන් තොරව කටයුතු කරන කාරණාව ආණ්ඩුවේ ගිනුමට බැර කරන්නට විපක්ෂයේ මන්ත්‍රී උත්සාහ කරනවා. මේක තමයි වර්තමාන තත්ත්වය. හැබැයි අපි දේශපාලන ගමන තුල මම කියන්න කැමැති වර්තමාන ජනාධිපතිතුමත් එක්ක හරිසන් රාජකාරණ මන්ත්‍රීතුමාගේ කතාවත් එක්ක මම මේ පටන් ගන්න. අපි අලුත් දේශපාලන සංස්කෘතියක් පටන් ගත්තා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පිළිබඳ විවේචනය කරන අපු රට විනාශ වෙන්න ගියපු වෙලාවේ අරගලයක් ඇති වෙලා මේ රටේ ජනතාව අගාධයක රැඳෙන්න ගියපු වෙලාවක ඒක ගොඩ ගන්න 124 දෙනෙක් එක්ක අපි එකතු වෙලා කටයුතු කරා. ජාත්‍යන්තර ප්‍රජාවට ගියාපුවාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ පුංචි රටක 220ක් මිලියන නියෝජනය කරන ජනතාවගේ නායකයා ඔවුන් එක්ක කරන ගනුදෙනු කරන හැටි ඒ වගේම ස්වාධීන අදහස් ප්‍රකාශ කරන හැටි ජාත්‍යන්තර ගැටලුත් එක්ක එතුමා මේ අපේ රටේ ප්‍රශ්න එතන ඉදිරිපත් කරන ස්වභාවය පිළිබඳව අපි ඇත්තටම සෑහීමකටපත් වෙනවා. ඒ තත්ත්වයක් තුළ ඒ රටේ විධායකයේ ගන්නා වූ තීන්දුව තීරණත් එක්ක එතුමා දරන මතයත් එක්ක සාපේක්ෂව මේ පාර්ලිමේන්තු නියෝජනය කරන කැබිනට් ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු මන්ත්‍රී මණ්ඩලය ආණ්ඩු පක්ෂේ අපිට වගකීමක් තියෙනවා. මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්නවලට විසඳුම් හොයන්න එකට එක්ක හොයලා කටයුතු කරන්න හැම වෙලාවකම අපේ මේ වගකීම නිසි අයුරින් මේ පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂයේ හැටියට අපේ අගමැතිතුමත් එක්ක නායකත්වයෙන් අපි මේ රාජකාරිය හරියට කරොත් මම විශ්වාස කරනවා අපිට හරිතනකට යන්න පුළුවන්. විශේෂයෙන් රටක් ඉස්සරහට අරගෙන යන්න මූලාසනාරු ගරු මන්ත්‍රීතුමනි රටට විනයක් තියෙන්න ඕන. ඒ වගේම නීතිගරුක ප්‍රියාකාරකම් එක එකතු වෙන්න ඕන. අන්‍යයන්ට ගෞරව කරන්න ඕන. එවගෙන් පසුබිමක් තුළ අපි කටයුතු නොකිරීම හින්දා තමයි අවුරුදු 75ක දේශපාලන ඉතිහාසයේ පුරාවටම අපි ඉතිහාසයට අවලාද නැගෙන පිරිසක් බවට පරිවර්තන වෙලා තියෙන්නේ. අපි එකතන නැවතිලා අපේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය තුළ අපිට පුළුවන් නම් හැරිලා ආපහු බලන්න අපිට තෘප්තිමත් වෙන්න පුළුවන් ඉතිහාසයක් නැහැ කියලා මම කියන්න ඕන. අපි ඒ නිසා අපි වැරදි නිවැරදි කරන්න සුදුසුම කාලපරාසය ඇවිල්ලා තියෙනවායි කියන කාරණාව මතක් කරමින් විජේදාස රාජපක්ෂ ඇමතිතුමා සුවකීය වගකීම මේ පාර්ලිමේන්තු වෙනුවෙන් රටේ අනාගත වෙනුවෙන් ඉටු කිරීම පිළිබඳව අතිශය මෙතුමාටත් එතුමාගේ රාජ්‍ය ඇමති අනුරාධ ජයරත් ඇමතිතුමාටත් ස්තුතිවන්ත වෙමින් අවස්ථාව ලබා දුන් ඔබතුමාට මගේ ගෞරවය පුද කරමින් මම කතාව මෙතකින් අවසන් කරනවා.
බොහොම ස්තුතියි. මීළඟට ගරු තෞෆික් මන්ත්‍රීතුමා ඔබතුමා විනාඩි 8ක් කාල සීමාවක් තියෙනවා.
How many minutes there?
8 minutes.
Bismillahir Rahmanir Rahim. Sahabiy Talamihangam Gaurava Urupinar Avargale. Inda vivadathil kalandu kondu ennudaiya karuthukalaiyum kooruvadharkku neram oduthi thandamaikku nandri therivithuk kolgindren. Indru Thiruvanamalai mavattathai porutha varaiyil paariya prachanaiyaga kaani prachanai thodandu ovvoru pradesathilum nadandhu kondirukkindrathu. சென்ற வாரம் புல்மோட்டை பிரதேசத்தில் கிட்டத்தட்ட அந்த பிரதேச மக்களுக்கு சொந்தமான சுமார் 40 ஏக்கர் காணி 40 ஏக்கர் காணிக்கான காணி அனுமதி பத்திரம் இருக்கின்றது. அந்த காணி அனுமதி பத்திரம் இருந்தும் அந்த காணிகளை கிட்டத்தட்ட தொல்பொருள் திணைக்களத்திற்கும் அதே போன்று பூஜா பூமி புண்ணிய பூமி என்ற திட்டத்திற்கும் அவர்கள் அதை வர்த்தமானி மூலம் அறிவித்திருக்கின்றார்கள். கிட்டத்தட்ட 67 ஏக்கர் காணியை அவர்கள் அதில் வர்த்தமானி மூலம் அறிவித்து அந்த காணியை அபகரிப்பதற்கான திட்டங்களை செய்திருக்கின்றார்கள். இது உண்மையிலேயே அந்த புல்மோட்டை பிரதேசத்தில் இருக்கின்ற அந்த மக்கள் நீண்ட காலமாக விவசாயம் செய்து வந்த அந்த காணியை தற்பொழுது இந்த திட்டங்களுக்காக தொல்பொருள் திணைக்களம் அதே போன்று பூஜா பூமி போன்ற அந்த திட்டத்துக்கு எடுத்திருக்கின்றார்கள். உண்மையிலே இது அந்த மக்களுக்கு இழைக்கின்ற அநியாயமாகும். இது சம்பந்தமாக நாங்கள் கௌரவ காணி அமைச்சர் அதே போன்று கௌரவ பிரதம மந்திரி அதே போன்று கௌரவ ஜனாதிபதி இது இருக்கின்ற எல்லா உயர்மட்டங்களுக்கும் நாங்கள் இந்த விடயத்தை கொண்டு சென்றுள்ளோம். கடைசியாக நானும் என்னுடைய கௌரவ தேசிய தலைவர் ரௌஃபாகிம் சேர் அவர்கள் அதே போன்று குஜ்ஜவலி பிரதேசத்தின் முன்னாள் தவிசாளர் முபாரக் அவர்கள் எல்லோரும் சேர்ந்து நாங்கள் கௌரவ ஜனாதிபதியை சந்தித்து இந்த பிரச்சனையை தீர்த்து தருமாறு நாங்கள் வேண்டியும் அந்த பிரச்சனை இதுவரைக்கும் தீர்க்கப்படவில்லை. இந்த நாட்டின் ஜனாதிபதிக்கு கொண்டு செல்லப்பட்ட அந்த விடயம் கூட அந்த பிரச்சனையை கூட தீர்க்க முடியவில்லை என்றால் இதை நாங்கள் யாரிடம் கொண்டு போய் சொல்லுவது என்பதை நாங்கள் இந்த உயரிய சபை எனக்கு கூற வேண்டும். உண்மையிலேயே அந்த சனங்கள் யுத்தத்தால் பாதிக்கப்பட்டிருக்கின்றோம், சுனாமியால் பாதிக்கப்பட்டிருக்கின்றோம், இன்னும் பல பிரச்சனைகளை இது நோக்கி இருக்கின்ற வறுமை கோட்டு கீழ் வாழுகின்ற அப்பாவி சனங்களுடைய அப்பாவி பொதுமக்களுடைய காணி தற்பொழுது அபகரிக்கப்பட்டிருக்கின்றது. சென்ற கிழமை கிட்டத்தட்ட நான் நினைக்கின்றேன் ஓரிரு பெண்மணியும் அதில் தாக்கப்பட்டிருக்கின்றார். இப்படி இந்த அநியாயங்கள் நடக்கின்ற பொழுது இந்த நாட்டில் சட்டத்தை சரியாக அமுல்படுத்துவதற்கு ஏன் இந்த அரசாங்கம் முன்வருவதில்லை என்பது அது கேள்விக்குறியாகவே இருந்து கொண்டிருக்கின்றது. இன்று சட்டத்தை சரியாக எல்லோருக்கும் எல்லா சமூகத்துக்கும் சரிசமமாக சட்டத்தை ஏன் இந்த அரசாங்கம் அமுல்படுத்துவதில்லை? ஒரு மாவட்ட ஒருங்கிணைப்பு கூட்டம் நடந்து கொண்டிருக்கின்ற பொழுது அந்த கூட்டத்தினை கொண்டு போய் குழப்புகின்றார்கள். அங்கு கௌரவ ஆளுநர் இருக்கின்றார், கௌரவ பாராளுமன்ற உறுப்பினர்கள், எத்தனைய உயர் அதிகாரிகள் இருக்கின்ற அவ்வளவு பேரும் இருக்கின்ற அந்த சபையை கூட இடைநிறுத்தி குழப்பிக் கொண்டிருக்கின்றார்கள். இந்த நாட்டில் யாருக்கு அந்த அதிகாரம், யார் அந்த அதிகாரங்களை வழங்கியது, ஏன் இந்த நாட்டில் சட்டத்தை சரியாக அமல்படுத்துகிறார்கள் இல்லை என்பதை இந்த உயர் சபையை நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதே போன்று ஒவ்வொரு பிரதேசத்திலும் கினியா பிரதேச செயலகத்துக்குட்பட்ட பிரதேசத்தை எடுத்தால் கல்லறப்பு அதே போன்ற தலவாய் போன்ற அந்த காணிகள் யுத்த காலத்துக்கு முன்பு கிட்டத்தட்ட 35-40 வருடங்களுக்கு முன்பு விவசாயம் செய்யப்பட்டு வந்திருந்த அந்த காணிகள் இதுவரையும் விடுவிக்கப்படவில்லை. இதுவரையும் நாங்கள் கிட்டத்தட்ட கடந்த ஒரு வருட காலமாக அந்த காணியை, அதாவது யுத்தம் முடிவடைந்த பின்பு அந்த காணியை நாங்கள் விடுவித்து அந்த உரிய விவசாயிகளுக்கு வழங்க வேண்டும் என்று கோரிக்கைகளை விடுத்து உரிய அதிகாரிகளையும் கௌரவ அமைச்சர்களையும் சந்தித்து வருகின்றோம். ஆனால் இதுவரையும் அந்த காணி விடுவிக்கவில்லை. இன்னமும் அந்த பிரச்சனை நடந்து கொண்டிருக்கின்றது. அதே போன்றுதான் முத்துநகர் கப்பல் துறை போன்ற அந்த பிரதேசங்களில் 1972 ஆண்டில் இருந்து விவசாயம் செய்து வந்த காணிகள், அந்த காணியை
அக்காணியை அக்காணிகளை நான் நினைக்கின்றேன். 1983-84 கால பகுதியில் கௌரவ அமைச்சராக இருந்த லலிதா துலத் முதலி அவர் வந்து துறைமுக அதிகார சபைக்கு அந்த காணிகளை எல்லாம் உள்வாங்கி ஒரு விசேட வர்த்தமானியை வெளியிட்டிருந்தார். அந்த வர்த்தமானி மூலம் தற்பொழுது துறைமுக அதிகார சபைக்கு சொந்தமான காணிகளாக அது மாற்றப்பட்டிருக்கின்றது. இருந்தாலும் 1972 விவசாயம் செய்து வருகின்ற அந்த காணிகளை இன்று மீண்டும் அந்த காணிகளை அந்த விவசாய செய்வதற்காக அந்த மக்கள் கோரியிருக்கின்றனர். தற்பொழுது நான் நினைக்கிறேன் தகர வெட்டுவான் என்ற ஒரு ஒரு குலத்தினை அவர்கள் திருத்துவதற்கு அதற்கான நிதி ஒதுக்கீடு செய்யப்பட்டு திருத்தும் நிலையில் அது துறைமுக அதிகார சபையினால் அது இடைநிறுத்தப்பட்டிருக்கின்றது. இடைநிறுத்தப்பட்டு அவர்களுடைய அந்த அந்த குல அபிவிருத்தியை இடைநிறுத்தியிருக்கின்றார்கள். இப்படி பல பிரச்சனைகள் நடந்து கொண்டிருக்கின்றது. இருந்தாலும் இன்னமும் நாங்கள் எங்களுக்கு தீர்வு பெற இயலாத நிலைமையிலேயே நாங்கள் இருந்து கொண்டிருக்கின்றோம். இதை உடனடியாக இந்த உயரிய சபை உரிய உரிய கௌரவ அமைச்சர்கள் கவனத்துக்கு கொண்டு வந்து அந்த பிரச்சனைகளை அந்த பிரச்சனைகளை தீர்க்க வேண்டும் என்று இந்த சபையிடம் கோரிக்கை விடுகின்றேன். அதே போன்று மூதூர் பிரதேசத்தில் சுனாமியினால் பாதிக்கப்பட்ட ஒரு கிராமம் நாவலடி கிராமம், அதில் 25 குடும்பங்களுக்கு மேற்பட்ட குடும்பங்கள் தற்பொழுது வெவ்வேறு இடங்களில் குடியிருந்து வருகின்றார்கள். அவர்களுக்கும் இன்னும் மாற்றுக்காணி இதுவரைக்கும் வழங்கப்படவில்லை. கிட்டத்தட்ட நீண்ட காலமாக 2000 நான் நினைக்கின்றேன் சுனாமி அடித்த அந்த காலப்பகுதியில் இருந்து இதுவரைக்கும் அவர்கள் வெளியேற்றப்பட்டு தற்பொழுது வேறு வேறு பகுதியிலிருந்து வருகின்றார்கள். அவருக்கு மாற்றுக்காணி இதுவரையும் வழங்கப்படவில்லை. அதற்கும் உரிய நடவடிக்கைகள் எடுக்கப்பட வேண்டும் என்று இந்த சபையிடம் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். இவ்வளவு நேரமும் எனக்கும் இந்த நேரத்தை தந்தமைக்கு நன்றியை தெரிவித்து விடைபெறுகின்றேன். தேங்க்யூ.
பாமிஸ்ருதி.